අයිබෝවෙන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේසුදානම 10-11 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරුමෑණියන්.
අයිබෝවන් දරුවනේ, අද මම ඔයාලට කියා දෙන්නේ 11 වසර පෙළ පොතේ තියෙන සමාස පාඩම. සමාස පාඩම 15 පාඩම. සමාස පාඩම පුතේ ව්‍යාකරණ පාඩම. ඒ නිසා හොඳට අහගන්න, අවබෝධ කරගන්න. ඒ වගේම මේ සමාස වලින් ඕලංගේ අපේ සාමාන්‍ය පෙළ විභාගෙදී ප්‍රශ්න පත්‍රයේ ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගොඩක් වෙලාවට බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ සමාස දීලා සමාස ටිකක් දීලා සමාසද කියලා නොගැලපෙනවා නම් අන්නේ යටින් ඉරක් අඳින්න, නැත්නම් ගැලපෙන සමාස පේළියට යටින් ඉරක් අඳින්න. ඔන්න ওই වගේ ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ආයෙත් දරුවනේ සමහර වෙලාවට මේ දෙවනි ප්‍රශ්න පත්‍රේ කෙටි ප්‍රශ්න 10ක් දෙනවනේ ඔයගලන්ට. අන්නේ ඒකෙදි සමහරලාට පදයක් දීලා ඒකේ සමාස වර්ගය අහන්න පුළුවන්. එහෙම පොඩි ප්‍රශ්නයක් ලකුණක දෙක වගේ ප්‍රශ්නයක් තමයි ඕලන්න මේ සමාස පාඩමේදී ලැබෙන්නේ. නමුත් අපිට සමහර කලාංශයෙන් උසස් පෙළ කරන හදාරන්න ඉන්න දරුවෝ සමාස පිළිබඳව මූලික හැඳින්වීමක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි. එනිසා අද අපි ගොඩක් වෙලාවට මේ පෙළ පොතේ සඳහන් වෙන දේවලුත් විෂය නිර්දේශයට අනුවත් ඔයගලන්ට තියෙන්නේ සමාස පිළිබඳව පොඩි හැඳින්වීමක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි මේක හරියටම දැනගෙන ඉන්න ඕනි. මොකද විභාගෙදී අහන එකට අපි නිශ්චිතවම පිළිතුරක් මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම බැලුවොත් මේ සිංහල භාෂාවේ භාවිතාවන මේ නාම පද අතර සමාස නාම වැදගත් තැනක් ගන්නවා. ඉතින් මේ නමින් හැඳින්වෙන්නේ විවිධ අර්ථ ඇති පද දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ වීමෙන් අර්ථවත්ව සෑදෙන නාම පද. ඉතින් මේ අනුව පද කැටිකොට කියන්නේ එක්කොට දැක්වීම, එහෙමත් නැත්නම් සංක්ෂිප්ත වීම කියලා කියනවා දරෝනේ කෙටිවීම සමාස කියලා අපි හඳුන්වනවා. එතකොට මේ සිංහල භාෂාවේ පංචවිධ නාම වර්ග තියෙනවා. අපි මේවා ඉගෙනගෙන තියෙනවා. මේවා අතරින් නාම, ඒ වගේම තද්දිත නාම, සර්ව නාම, කෘදන්ත නාම, සමාස නාම. එහෙමනම් අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ සමාස නාම. එතකොට ඊට පස්සේ මම මේ මුලින්ම කියන්න ඕනේ කතාවක් මේක. ඔගලන්ට මේ සමාස ගොඩාක් වැදගත් වෙනවා දරුවනේ. අපි සාරාංශ ලියනවා නේද? මේ සාරාංශ ලිවීමේදී වචන ගණනක් තියෙනවනේ අපිට ලියන්න. එතකොට අපිට මේ පද එකලා ලිව්වොත් ඒ වචන පිළිබඳව ගැටලුවක් ටිකක් අඩු වෙනවා නේද? ඒ නිසා අපි මේ සමාස ඉගෙන ගන්නකොට ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනි. අපිට ගොඩාක් වැදගත් වෙන එකක් තමයි සාරාංශ ලියනකොට පද එක් කරලා ලිව්වොත් අපිට ඒක වාසියක් වෙනවා. ඉතින් තව දෙයක් මම මුලින්ම සඳහන් කරනවා. දැන් මේ සමාස ලියනකොට අපි දැන් ඉගෙන ගන්නවා ඒක එක් කරලා ලියන. ඒතකොට අපි වචන ලියනකොට ඔයගලන්ට ගැටලුවක් එනවනේ නේද? එතකොට පද එක් කරලා ලියනකොට කොහොමද ලියන්නේ? පද වෙන් කරනවද සමාස ලියනකොට? නේද? එහෙම අපි ලිවීමේදී ඒක කොහොම ලිව්වත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ පද එක් කරලා ලිව්වත්, පද වෙන් කරලා ලිව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු රචනාවක් ලියනවා කියලා. මේ රචනාව ලියනකොට ගොඩක් වෙලාවට අපි සමාන අවස්ථාවලදී ඒ පද වෙන් කරනවා. සමාන අවස්ථාවලදී එක් කරනවා. එහෙම ලියන්න එපා දරුවෝ. එකම විදිහකට එක ගොඩනගාගෙන ඒ වචන භාවිතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ විදිහට බලනකොට මේ ලේඛනයේදී හා මේ භාෂණයේදී සංක්ෂිප්ත ගුණය, කියන්නේ කෙටි කිරීමේ මේ ගුණය දක්වන්නේ කවර නාම පද විශේෂයකද කියලා කිව්වොත් ඒනම් සමාස නාම. එවැගේම මේ සමාස වීමේදී ඇයි මේ පද කෙටි වෙන්නේ, කොහොමද කෙටි වෙන්නේ කියලා බලමු අපි. දැන් අපිට ගැටලුවක් තියෙනවා, දැන් කෙටි කරනවා නේද? දැන් පද සංක්ෂිප්ත කරනවා කියනවා, කෙටි කරනවා කියනවා, එකතු කරනවා කියනවා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? එතකොට සමාස වීමේදී ඇයි මේ පද කෙටි වෙන්නේ කියන එක අපි බලමු. කෙටි වෙන්නේ දරුවනේ මුල් පද එකට සම්බන්ධ වී තිබු, කියන්නේ මුල් පදත් එක්ක එකට සම්බන්ධ වෙලා තිබුණු නිපාත හා කෘදන්ත පද. ඒ වගේම මුල් පදයේ විභක්ති ප්‍රත්‍යද ඇතැම් නාම පදද ඉවත් වෙලා ඉතිරි පද එකතු වෙලා කෙටි වීම තමයි මේ සමාස නාම කියලා කියන්නේ. අපි ඒක ඉගෙන ගමු. ඉගෙන ගන්න මෙන්න මෙහෙමයි. අපේ සිංහල භාෂාවේ තියෙනවා දරුවෝ සමාස විදි කීයක්ද? පහක්. සමාස විදි පහක් තියෙනවා. ඔන්න ඔය සමාස විදි පහ අපි බලමු කොහොමද මේ සමාස විදි පහක් ඇති වෙන්නේ කියලා මුලින්ම. නේද? අපි මුලින්ම පුංචි උදාහරණයක් ගමු. බලන්න තුරුද ලතාද. එතකොට ඒක සමාස වෙන්නේ දරුවනේ තුරු ලතා කියලා. ඒක මොකද්ද ඔය දයන්නට උනේ? නේද? එහෙනම් මේ දයන්න මේ නිපාතයේ තنين ඉවත් වෙලා තමයි ඒ පද දෙක එකතු වෙලා තියෙන්නේ. තුරුද ලතාද. දයන කියන නිපාතේ අයින් වෙලා තුරු ලතා කියලා පද එකට එකතු වෙලා තියෙනවා. බලන්න ඒක එකතු වෙලා තියෙන්නේ ලියලා තියෙන්නේ තුරු ලතා කියලා එකට. වෙන් කරලා නැහැ. ඊළඟ අපි තව උදාහරණයක් ගත්තොත් ගමනින් ඌ විඩාව. ගමනින් ඌ විඩාව. ඒක සමාස වෙන්නේ කොහොමද දරුවනේ? ගමන් විඩාව. නේ? බලන්න එතන. ගමනින් කියන එක ගමන් ඉන්. ඒක අපි විසන්දි කරොත් ගමන් ඉන් ඌ විඩාව. එතකොට මෙතන විභක්ති ප්‍රත්‍ය, ඒ වගේම අතීත කෘදන්තය නේද? ඒ ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඒවා ඉවත් වෙලා තමයි ගමන් විඩාව කියලා සමාස වෙලා තියෙන්නේ. අපි තවත් උදාහරණයක් බලමු මෙතන. මද වේගයෙන් හමන සුළඟ. දැන් හිතන්න දරුවනේ ඕක කොහොමද සමාස වෙන්නේ කියලා. ඒක සමාස වුණාම මද සුළඟ. බලන්න මද කියන වචනේ එහෙමම තිබ්බා නේ. වේගයෙන්, වේගයෙන්. එතකොට එතන තියෙන විභක්ති ප්‍රත්‍යයත්, ඒ වගේම හමන කියන අතීත කෘදන්තයත් ඒ ඔක්කොම අයින් කළා දැම්මා. අයින් කළා දාලා වචනේ හැදිලා තියෙනවා මද සුළඟ නේද? එහෙමනම් මෙන්න මේ විදිහට සමාස වීමේදී අර්ථය මෙන්ම පදද, අර්ථය වගේම පදද සංක්ෂිප්ත වී එක් පදයක් බවට පත්වීම ගොඩාක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ සිංහල භාෂාවේ සමාස විදි පහක් ගැන කතා කරනවා. සමාස විදි පහක් ගැන කතා කරනවා. එකක් තමයි අව්‍ය සමාසය. ඊළඟට විභක්ති සමාසය. විශේෂණ සමාසය. අන්‍යාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය. ඔය විදිහට එන සමාස වර්ග පහක් අපිට හඳුනා ගන්න වෙනවා. අපි මුලින්ම බලමු දරුවන එහෙනම් අව්‍ය සමාසය කියන්නේ මොකක්ද? අව්‍ය පදයක්. අව්‍ය පදයක් අපි ඉගෙනගෙන තියෙනවා. පොංචි පන්තිවල දිත්තේ අව්‍ය පද ඉගෙනගෙන තියෙනවා. අව්‍ය පදයක් අපි කොටස් දෙකකින් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අව්‍ය පදයක් කියලා කියනවා උපසර්ගයක් නිපාතයක්. උපසර්ගවල නිපාතවලට තමයි අව්‍ය පදයක් කියන්නේ. එහෙමනම් අව්‍ය පදයක් වෙනත් පදයක මුලින් යෙදී සිදුවන්නේ අව්‍ය සමාසයක්. එතකොට උපසර්ග පද ගොඩක් තියෙනවා. අපි ගණනම තියෙනවානේ. ඒ වගේම නිපාත පදත් ගොඩාක් තියෙනවා. අපි 9ේදී 10ේදී 11ේදී මේ නිපාත පද ඉගෙන ගත්තා. එහෙමනම් අපි බලමු මුලින්ම මේ උපසර්ගයක් මුලින් යෙදিলা සමාස වෙන්නේ කොහොමද කියලා. නේ? එතකොට මෙතන බලමු අනුබලය. අනුබලය කියන්නේ තමයි පිටු බලය. ඔය අදහසක් දෙන්නේ අනුබලය කියන එක අනු කියලා කියන්නේ උපසර්ගය. එහෙනම් බලය කියන පදයට අනු කියන උපසර්ගය යෙදিলা තමයි අනුබලය කියලා හැදෙන්නේ. ඒ වගේම කුකවි. නේ? කවි. කවි කියන්නේ කවියා. තොර කු කියලා කියන උපසර්ගයට කු කවි. කු කවි කියන්නේ නරක කවියා කියන අදහසින්. නම් කු කවි කියන එක කු කවි කියලා හැදෙනවා. සමාස වෙනවා. ඊළඟට බලමු තව එකක් අපි. දුසිරිත්. දුසිරිත් කියලා කියන්නේ නරක සිරිත්. ඒක කොහොමද බලමු. එහෙනම් ඒකේ දු කියලා කියන්නේ උපසර්ගයක්. සිරිත් කියන මේ පදයත් එක්ක එකතු වෙලා දුසිරිත් කියලා අව්‍ය සමාසයක් හැදිලා තියෙනවා. ඊළඟ සු මිහිරි. සු මිහිරි. ඉතා මිහිරි. ඊළඟට ප්‍රබල. ප්‍ර කියන උපසර්ගයට බල කියන පදයේ යෙදিলা ප්‍රබල. එහෙනම් බලන්නකෝ එතන විශේෂයක් ඔයගලන්ට දකින්න ඇතිනේ. නේද? එහෙනම් මේ සමාස පද සකස් වෙලා තියෙන්නේ මුලින් උපසර්ගයක් එකතු වීමෙන්. නේද දරුවනේ? මුලින් උපසර්ගයක් එකතු වීමෙන් තමයි මේ සමාසය හැදිලා තියෙන්නේ අව්‍ය සමාසය. ඊළඟට අපි දැන් ওই කතා කරේ උපසර්ගයක් මුලින් යෙදීමනේ. නේ? අපි බලමු ඊළඟ නිපාතයක් කොහොමද යෙදෙන්නේ කියලා. ඔගොල්ල සිංහල අක්ෂර මාලාව ඉගෙන ගන්නකොට ස්වර අක්ෂර, ව්‍යඤ්ජන අක්ෂර එහෙම ඉගෙන ගන්න ඇතිනේ. ඒක මතකත් ඇතිනේ. නේද? එහෙමනම් ඊළඟට අපිට පුංචි දෙයක් හිතන තත්යකට තියෙන්නේ. බලන්න. න කියන නිපාතයට මුලින් යෙදී ලා තමයි මේ සමාස විද්‍ය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ න කියන නිපාතය ව්‍යංජනාක්ෂරයකට ඔල දන්නවනේ ව්‍යංජනාක්ෂර ටික නේද? ව්‍යංජනාක්ෂරයකට මුලින් යෙදුනොත් ඒක අයන්නකට ආදේශ වෙනවා. ඔව් මොකද කියලා බලයි දැන්. අපි උදාහරණයක් අරගෙන බලමු. බලන්න දරුවනේ කුසල් කියන පදය. කුසල් කියන පදය න කියන නිපාතයේ මුලින් යෙදුනම න කුසල්. එහෙමනම් මෙතන තියෙනවා ක කියන්නේ ව්‍යංජන අක්ෂරයක්. නේද? ව්‍යංජන අක්ෂරයක්. එතකොට න කුසල් කියන්නේ ඒකට අයන්නක් නේ ආදේශ වෙනවා කියන්නේ. නයන්නට අ ආදේශ වෙනවා. එතකොට ඒක සමාස පදයක් වෙනකොට අකුසල් න කුසල් අකුසල් නම් කුසල් නොවෙනුවේ අකුසල් කියන අදහස තමයි එතනදී එන්නේ. අපි තව එකක් බලමු. අප්‍රමාණ. කියන්නේ ප්‍රමාණ නැත්තේ අප්‍රමාණ. එතකොට න කියන එක තමයි මුලට එන්නේ. න කියන නිපාතයට ප්‍රමාණ කියන පදය එකතු වුණා. න ප්‍රමාණ අප්‍රමාණ අයන්න ආදේශ වෙනවා. ඒක දැන් ඔය කතා කරේ ව්‍යංජන අක්ෂරනේ. අපි බලමු එහෙනම් ස්වර අක්ෂරයකට කොහොමද එකතු වෙන්නේ කියලා. එහෙනම් ස්වර අක්ෂරයකට මුලින් යෙදෙන න නිපාතය අන් බවටපත් වෙනවා. බලමු මේක කොහොමද කියන්නේ. දැන් අපි අවශ්‍ය කියන පදයට මුලින් දානවා න. න අවශ්‍ය. ඒක හැදෙන්නේ දරුවනේ අපි කියන්නේ අන් කියන පදයේ බවටපත් වෙනවා කියලා. එහෙමනම් එතන අනවශ්‍ය. එහෙනම් අවශ්‍ය නොවෙනුවේ අනවශ්‍ය. ඊළඟට න අලස්. අනලස්. කියන්නේ අලස නොවන්නේ. බලන්න එතන න කියන පදය අන් කියන දේ පදේ ආදේශ වෙලා හැදිලා තියෙන්නේ. න ඖචිත්‍ය. අනෞචිත්‍ය. නම් උචිත භාවයක් නැත්තේ කියන අදහස. ඒ වගේම තවත් විදිහක් ඕකේ තියෙනවා. අපි බලමු ඒක. තව ව්‍යංජන අක්ෂරයකට පූර්වයෙන් යෙදෙන ව්‍යංජන අක්ෂරයකට පූර්වයෙන් යෙදෙන න නිපාතය ඇතැම් වෙලාවට නෝ නු ස්වරූපයෙන්ද තියෙනවා. ඒවා අපේ සිංහල භාෂාවේ තියෙනවා. අපි ඉතින් ඕවා හිතන්නේ නැහනේ නේද? න කැමති. ඔන්න න කියන එක අපි න කැමති කියන එකට යෙදෙන්නේ නොකැමැති. කියන්නේ කැමති නොවන්නේ. නොකැමති. ඊට න සුදුසු. න නුසුදුසු. එතකොට න නො නු ඕන එකක් එතනදී යෙදෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා. එතකොට අපි මෙතනදී ආපහු බලමු මේ අව්‍යපද උපසර්ග නිපාත. මෙන්න මේවා අපි ඕනෑම වෙලාවක භාෂාවේදී යෙදෙනවා. එතකොට අපිට හැබැයි ප්‍රශ්නකෙදී අපිට දෙන මේ සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන ප්‍රශ්න පත්‍රයේදී අව්‍යපදයක් යෙදිලා තියෙනවා නම් ඒක අව්‍ය සමාසයක් කියන එක දැන් ඕගලන් ඔළුවට ගන්න ඕනේ. ඒක වරදින්නේ නැහැ එහෙම හිතුවම. ඊළඟ විභක්ති සමාසය. දරුවනේ විභක්ති සමාසය ඉගෙන ගන්න නම් අපි කලින් විභක්ති කියන පාඩම හොඳ දැනුවත් වෙන්න ඕනේ. ඒක දැනුවත් වුණොත් මේ විභක්ති සමාසය අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් ටිකක් ගැඹුරුයි. හැබැයි මම දන්නවා දැන් මේ වෙනකොට විභක්ති පාඩම ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. හැබැයි අපි විභක්ති වල ඉගෙන ගත්තා විභක්ති නමය. නේද? විභක්ති නමය අපි බැලුවොත් ප්‍රථමා විභක්ති, කරණ විභක්ති, ප්‍රථමා විභක්ති, කර්ම විභක්ති, කර්තෘ විභක්ති, කරණ විභක්ති, සම්ප්‍රදාන විභක්ති, අවදි විභක්ති, සම්බන්ධ විභක්ති, ආධාර විභක්ති, ආලපන විභක්ති කියලා විභක්ති නමයක් අපි ඉගෙන ගත්තා. හැබැයි දනුවනේ මේ විභක්ති සමාසයේදී ප්‍රථමා විභක්තියත් ආලපන විභක්ති යන විභක්ති දෙක හැර සෙසු විභක්තියන්ට අයත් පදයක් මුලින් යෙදී සිදුවන සමාසය තමයි දරුවනේ විභක්ති සමාසය කියලා කියන්නේ. අපි පුංචි උදාහරණයක් මුලින්ම අරගෙන බලමු. කම්කරුවන් වෙහෙසි වැඩ කරනු අපි දුටුවෙමු. බල කම්කරුවන්. ඉතින් මේ වාක්‍යයේ කම්කරුවන් නේද? ඒතර කම් කියන්නේ කර්මාන්තයක් වැඩ කරන්නේ කවුද? කම්කරුවන්. ඊය තව එකක් ගමු. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයෝ නවකතා කීපයක් ලිව්හ. ගත්කරු. ගත් කියන්නේ ග්‍රන්ථ. ග්‍රන්ථ කරන්නේ ගත්කරු. නේද? එහෙමනම් මෙන්න මේ පද දෙක එක්විලා සමාස වෙලා තියෙනවා. එහෙනම් කම්කරුවන් හා ගත්කරු යන සමාස පදවල කම් ගත් යන පද කර්ම විභක්තියට අයත් වෙන හින්දා ඉහත සමාස වූ පද කර්ම විභක්ති සමාස කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයකට විභක්ති හතට අයත් විභක්ති සමාස අපි එක එක සාකච්ඡා කරමු. මුලින්ම කර්ම විභක්ති. ගවයන් පාලනය කරන්නේ. ඒක ගවපල්. නැත්නම් ගෝපල් කියලාත් කියන්න පුළුවන්. මෙහෙ කරන්නේ. මෙහෙකාරී. මෙන්න මේ වගේවා කර්ම විභක්ති සමාසයට ගන්න ඕනේ. ඒකයි මම මුලින්ම කිව්වේ විභක්ති නමය ඉගෙනගෙන තිබුණොත් විභක්ති සමාස අවබෝධ කරගන්න ලේසි. ඊළඟට පරා විසින් පුටුවේ. පරපුටු. දෙවියන් විසින් කියන ලද. දේව භාෂිත. මෙන්න මේවා කර්තෘ විභක්ති සමාස විදිහට හඳුන්වන්න පුළුවන්. බලන්න ඊළඟට කිරෙන් පිසූ බත් කිරිබත්. අතින් කලකම් අක්කම්. ඒක කරණ විභක්ති. කියන්නේ යම් කිසි දෙයක් කරණ කරගෙන කරගෙනවා නම් ඒක කරණ විභක්ති කියලා තමයි අපි කෙටියෙන් ඉගෙනගෙන තියෙන්නේ. නම් කිරෙන් පිසූ බත් කිරිබත් අතින් කලකම් අක්කම්. ඒක කරණ විභක්ති. ඊළඟට තියෙන පොතේ සම්ප්‍රදාන විභක්ති. අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදානීය භක්ති කියලා කියනවා යමක් ලබන්නා කියන අදහසින් නේ අපි සම්ප්‍රදානීය භක්ති කරගෙන තිබ්බේ නේද? එහෙනම් මේ සම්ප්‍රදානීය භක්ති සමාසයේ විදිහට අපි මෙතනදී ගන්නේ ජනයාට ප්‍රිය. ජනයාට ප්‍රිය ජනප්‍රිය. ඊළඟ මොනිදුට කරන පුද. මොනි පුද. මොනිදුට කරන පුද මොනි පුද. ඒ වගේම ගින්නෙන් වන බිය. ගිනි බිය. වැස්සෙන් ලැබෙන ජලය වැසි ජලය. මෙන්න මේක දරුවනේ අවදි විභක්ති සමාස කියන ඒවට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මොකද අවදි විභක්ති අපි ඉගෙන ගන්න තියෙන යම් කිසි සීමාවක් කියන අදහසින්නේ. නේ දරුවනේ යම් කිසි සීමාවක් හඟවනවා නම් ඒක අපි අවදි විභක්ති. එහෙනම් ගින්නෙන් වන බිය ගිනි බිය වැස්සෙන් ලැබෙන ජලය වැසි ජලය. ඔන්න ඊළඟට තියෙනවා සම්බන්ධ විභක්ති සමාසය. සම්බන්ධ විභක්ති කියලා කිව්වේ යම්කිසි අයිතියක් හඟවනවා නම් නේද? යම්කිසි අයිතියක් හඟවනවා නම් ඒක සම්බන්ධ විභක්ති සමාසය. එතකොට ඇතාගේ දල. එන එක අයිති ඇතාට අයිති දෙයක් නේ. දල. එන ඇතාගේ දල ඇත් දල. මවගේ කිරි මව් කිරි. එහෙනම් කෙනෙකුට අයිතියක් හඟවනවා නම් අන්න ඒක සම්බන්ධ විභක්ති සමාස. ඊළඟට තියෙනවා ආධාර විභක්ති සමාසය. කියන්නේ මොකක්ම යම් කිසි දෙයකට ආධාරයක් වෙලා තියෙනවා නම් අන්න ඒක ආධාර විභක්ති සමාසය. රටෙහි වැසි රට වැසි. සරත් කාලයේ සඳ සරා සඳ. දැන් ඔන්න අපිට ගොඩක් වෙලාවට තේ මං විභක්ති පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙන කාලේදීනේ මෙන්න මේ කෙටි දේවල් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් අර වගේ වචනයක් හැදුනම ඒක මොන සමාසයකට අයිති කියන එක හඳුනගන්න. අන්න ඒකයි මේ කෙටි වදන් ටික ඔයගොල්ලොට හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා මං හිතනවා. එතකොට අපිට අර මේ සමාස පිළිබඳව දුන්නම මොන සමාසයකද මේක අයිති වෙන්නේ? ආධාරයක්ද? අයිතියක්ද? යම්කිසි සීමාවක් හඟවනවද? යම්කිසි දෙයක් ලබනවද? නේද? යම්කිසි දෙයක් කරන කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් අවසාන ක්‍රියාවට යටත් වෙනවනะ? හොලිගෙනම් තියෙනවනේ නේ? කර්මය, කර්තෘ. අන්න ඒ වගේ කෙටිවත් ඒක අදාළ අර්ථ ගැන්වීමත් ඔළුවේ තියාගත්තොත් මෙන්න මේ සමාස විභක්ති සමාස වගේම විභක්ති පිළිබඳවත් ඔයගලන්ට දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඒ දෙන ප්‍රශ්නට අනුව ටිකක් තර්කානුකූලව හිතලා ඒකට පිළිතුරක් ගොනු කරගන්නත් හැකියාවක් ලැබෙනවා. ඊළඟට අපි බලමු දරුවනේ විශේෂණ සමාස. විශේෂණ සමාසය. ඒක නම් ඔයගොල්ලෝ ගොඩක් අයට ලේසියෙන්ම හිතා ගන්න පුළුවන්. ලේසි සමාසයක් විශේෂණ සමාසය. හැබැයි මේ විශේෂණ හා විශේෂ කියලා පද දෙකක් සම්බන්ධ වී සිදුවන සමාස විශේෂණ සමාස කියලා හඳුන්වනවා. එතකොට අපි උදාහරණයක්ම මුලින් අරගෙන කතා කරමුකෝ. අපි උදාහරණයක් විදිහට ගමු නිල් මහනේ. ඒ කියන්නේ නිල් පැහැවු මහනේ නේ, නිල් මහනේ. එතකොට මේ නිල් මහනේ යන්නේහි තියෙන්නේ දැන් නිල් මහනේ යන්නේ නිල් පැහැය. මහනේ යන්නේහි ගුණයක් නේ. නිල් පැහැය කියන්නේ මහනේ කියන එකේ ගුණයක්. ඒ වගේම තව එකක් බලමු. රජ කුමරු. එතන රාජකුමාරයනේ. එහෙනම් මේ රජකුමරු කියලා කියන්නේ කුමරු යන්නේහි ගුණය. කුමරු රජ. නේ? රජ කුමරු. කුමරු කියන එකේ ගුණයක් තමයි රජ කියලා කියන්නේ. අන්න එතකොට තමයි මෙතන විශේෂණ පදයක්. දැන් අපි ඕනම දන්නවා පදයකට විශේෂ කරලා දක්වන එක තමයි විශේෂණ පදේ. යම්කිසි පදයක් විශේෂ කරලා දක්වනවා නම් අන්න ඒක විශේෂණ පදයක්. ඊළඟ හැබැයි මෙන්න මේ විශේෂණ සමාස කීප ආකාරයකින් සිදු වෙනවා. අපි දැන් විශේෂණ පදයක් නේ මුලින් ඉගෙන ගත්තේ නේද? එහෙමනම් මේ විශේෂණ සමාස කීප ආකාරයකින් සිද්ධ වෙනවා. අපි සිද්ධ වෙන ආකාර ටික බලමු. අන්න එතකොට තමයි අපිට විශේෂණ සමාස තෝරගන්න ලේසි වෙන්නේ. සුදු මල්. ඒ කියන්නේ සුදු පැහැවූ මල්. ඒ මල සුදු පාටයි. නේද? ඒකත් මෙහිදී මේ සුදු. තව එක උදාහරණයක් දිලන් දිගු වරල. සුදු මල් දිගු වරල. කියන්නේ දිගු වරල කියන්නේ දික්කු වරල. දිග කොණ්ඩේ. නේද? එතකොට මෙහිදී මේ සුදු, ඒ වගේම දිගු යන මේ විශේෂණ, ඒ වගේම මල් හා වරල යන පදවල විශේෂණ වශයෙන් මුලින් යෙදිලයි සමාස වෙලා තියෙන්නේ. දැන් මල් කියන එකට සුදු කියන විශේෂණ පදේ. වරල දිගු විශේෂ කරලා තියෙනවා. ඒතකොට දැන් ඔන්නේ විශේෂණ පදේ මුලින් තමයි දරුවනේ යෙදලා තියෙන්නේ. එහෙනම් විශේ෷ණ සමාසයක විශේෂණ පදේ මුලින් යෙදিলা සමාස වෙන්න පුළුවන්. ඉතින් තව එකක් අපි බලුවොත් සේනක පඬි. කියන්නේ පඬිවරයෙකු ඌ සේනක. නේ? පඬිවරයෙකු ඌ සේනක. එතන ගවුම් පොඩි. එහෙනම් පොඩි ගවුම්. නේ? ගවුම් පොඩි. පොඩි ගවුම්. දැන් මෙතනදි දරුවනේ මේ සේනක පඬි, ඒ වගේම ගවුම් පොඩි යන පදවල වඬ පඬි හා පොඩි යන විශේෂණ පද දෙකම යෙදිලා තියෙන්නේ. හැබැයි විශේෂ පදයට පස්සේ. නේ? විශේෂ පදයට පස්සේ දැන් සේනක පඬි. දැන් මෙතන ගවුම් පොඩි නැත්නම් ගවුම් ලොකු, ගවුම් මහත් ඕන එකක් ගන්න පුළුවන්. නේද? එහෙනම් ඕන මුලින් යෙදුනේ මුලින් විශේෂණ පදය යෙදුනා. මෙතනදී යෙදিলা තියෙන්නේ විශේෂ පදයට පස්සේ. නේ? විශේෂණ පදයේ යෙදিলা තියෙන්නේ විශේෂ පදයට පස්සේ. හරි නේද? හොඳයි. ඊළඟට තව එකක් ගමු අපි. සඳවත. සඳවත කියන්නේ සඳවැණි වත. මුතුදත්. නන මුතුවැණි දත්. බලන්න දරුවනේ, මෙතන සමාස පදවල සඳ යන්නේ සඳවැණි. ඊළඟ මුතු යන්නේ මුතුවැණි යන උපමා වාචී අර්ථ ප්‍රකාශ වෙලා තියෙනවා. නේද? එහෙමනම් උපමා වාචී පද 90ත් සමාස වීම සිද්ධ වෙනවා. ඊළඟට බලන්න. ಗುಣ සයුර. ಗುಣ සයුර. ඒ කියන්නේ සයුර වැනි ಗುಣ. නේද? මුව තඹර. තඹර වැනි මුව. ඉතින් මෙතනදී ಗುಣ සයුර හා මුව තඹර වැනි සමාස පදයන්දී අගට යෙදিলা තියෙන්නේ සයුර තඹර යන විශේෂණ පදවලින් පිළිවෙලින් සයුර වැනි හා තඹර වැනි උපමා වාචී අර්ථ පළ වෙන බවක්. හොඳයි. ඊළඟට අපි බලමු සංඛ්‍යා වාචී පදයක් යෙදීමෙන්ද විශේෂණ සමාස පද සකස් කරගන්න පුළුවන්. බලන්නකෝ. එහෙනම් මෙතන දස රජ කියන්නේ 10. තුන් බිය නේ සංඛ්‍යා නේද? සංඛ්‍යා වාචී පදයක් යෙදීමෙන්ද විශේෂණ සමාසයක් සකස් කරගන්න පුළුවන් බවක් තමයි මෙතනදී සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි දරුවනේ, ඔන්න එහෙනම් මේ විශේෂණ පද සමාසය ගොඩක් ඉගෙන ගන්න තියෙන දෙයක්. ඒතර අපිට දැන් ගොඩක් වෙලාවට දැන් ಗುಣ සයුර කියලා දුන්නොත් ඔගලොන්ට මෙතනදී හිතන්න පුළුවන්. අපි දැන් කලින් සාකච්ඡා කරපු එක මම ආපහු මෙතන චුට්ටක් මතක් කරන්නේ. ಗುಣ සයුර වැනි ಗುಣ. නේද? මුව තඹර. තඹර වැනි මුව. අන්න එතනදී අපි තව පොඩ්ඩක් බැලුවොත් මෙතන ಗುಣ සයුර නේද මුව තඹර මේ සමාස පදයන්නි අගට යෙදিলা තියෙන්නේ මේ සයුර තඹර කියන විශේෂණ පද. ඒ විශේෂණ පද වලින් මේ සයුර හා තඹර වැනි උපමා වාචී අර්ථයක් පළවෙන බවක් මෙතනදී ඔගොල්ලෝ අවබෝධ කරගන්න ඕනි. නැත්තම් එතනදී ඒ වගේ වචනයක් දුන්නොත් ඔයගලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි දරුවනේ මේ තියෙන ටිකම හොඳට බලාගන්න. සාමාන්‍යයෙන් මේ වගේම වචන ටිකක් තමයි ඔයගලන්ට විභාගෙදී ලැබෙන්නේ. මීට වැඩිය ගොඩක් අමාරු ඒවා ලැබෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මේ පොතේ තියෙනම වචන උදාහරණ ඔයගලන්ගේ මේ ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේවම තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ කියන එක. එහෙනම් මේ ගැන විශේෂ අවධානයකින් හොඳට බලාගන්න. ඒ වගේම තමයි මේ වගේ විශේෂණ සමාසයක් ඔයගලන්ට විභාගෙදී ආවොත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි. දැන් අපි හිතමු මෙතන පන්සිල් වගේ එකක් આવත් පන්සිල්. දැන් මෙතන ඔයගොල්ලෝ දැන් දන්නවා මේක විශේෂණ සමාසයක් කියලා. නමුත් ඒක නිවැරදිම ලිව්වොත් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා වාචී පදයක්. සංඛ්‍යා වාචී විශේෂණ සමාසයක් කියන එකම ලියන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. එහෙම නැති වුණොත් සමහරට ඔයගලන්ට ඒක අමතක වුණොත් දැන් උපමා වාචී වෙන්න පුළුවන් නේද? එහෙම ටිකක් ඔයගලන්ට ගැටලු සහගත වුණොත් විශේෂණ මේ සමාසයක් කියලා ලියන්න. එහෙමත් නැති වුණොත් ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා ලිව්වොත් බලන පරීක්ෂකවරයා දන්නවා මෙයා හොඳට ඒක දැනුවත් වෙලා ඉන්නේ කියලා. ඒ හන්දා ඒක හරියටම ලියන්න. ඒ වගේම තවත් මම තව පොඩ්ඩක් ඉස්සරහ ගිහලා දැන් විභක්ති සමාසයේ ඇහුවොත් එහෙම නේද? දැන් ඇත්තාගේ දල ඇද්දල. එතනදී අපිට පුළුවන් සම්බන්ධ විභක්ති සමාසය කියලා ලියන්න. දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් තිබුණත් විභාගෙදී මොකද්ද ඒ ගැටලුව කියලා ඔයගොල්ලෝ විභක්ති සමාසය කියලා ලිව්වත් කමක් නැහැ. නමුත් දරුවනේ අපි හරියටම දැනගෙන ඉන්නවනම් හරි දෙයම ලියන්න ඕනේ. සමහරට ඔන්න ඔය වගේ තමයි ගැටලු ඔයගලන්ට ඇති වෙන්නේ. සමහරට එනවා අර ජනප්‍රිය කියලා වුත් ජනප්‍රිය කෙනෙක්, ඒ කියන්නේ අර මං කිව්වේ යමක් ලබන්නා කියන අදහසින්නේ ජනප්‍රිය. ඒක සම්ප්‍රදාන විභක්ති කියලාම ලියන්න තිබුණහන් නම් ඒක ගොඩක්ම හොඳයි. එහෙමත් නැත්නම් විභක්ති සමාසය කියලා ලිව්වත් ඒක පිළිගන්නවා. නමුත් නිශ්චිත විදිහටම ඒක ලියන්න උත්සාහ ගන්න කියලා තමයි මම ඔයගලන්ගේ ඉල්ලන්නේ. හොඳයි පුතේ, ඊළඟ අපිට තියෙන අන්තිම ඊළඟ තේනවා අන්‍යාර්ථ සමාසය. අන්‍යාර්ථ ඕක තමයි ටිකක් ඔයගලන්ව ගැටලු සහගත කරන්නේ. මෙතන අන්‍යාර්ථ වචනේ තේරුමෙන්ම තියෙනවා වෙනත් අර්ථයක් කියන අදහස. අන්‍යාර්ථ වෙනත් අර්ථයක් නේද? එතකොට වෙන් වූ අර්ථ ඇති පද දෙකක් එකතු වෙලා වෙන් වෙනස්ම අර්ථ තියෙන පද දෙකක් එකතු වෙලා එම පදවල අර්ථයට වඩා වෙනස් වූ සමාස අර්ථයක් පළ කරන සමාස අන්‍යාර්ථ සමාස කියලා අපි හඳුන්වනවා. එතකොට අපි උදාහරණයක් විදිහට එකක් ගමු මුලින්ම සියපත්. මෙන්න මේ පද දෙකේ තියෙන්නේ පත් සියයක් ඇත්තේ කියලානේ. සියපත් කියලා කියන්නේ දරුවනේ පත් මේ සියපත් කියන්නේ පත් සියයක් ඇත්තේ යන අර්ථයේ ඉක්මවලා පළවන්නේ මොකක්ද? නෙළුම් මල. අන්න ඒක තමයි දරුවනේ මෙතන අන්‍යාර්ථ සමාසය කියලා කියන්නේ. කියන්නේ වෙනත් අර්ථයක්. කියන්නේ වෙනත්ම අර්ථ දෙකක් ඇති පද එකට එකතු වෙලා එම පදවල අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් පළ කරන සමාස අන්‍යාර්ථ සමාස කියලා හඳුන්වනවා. එතකොට සියපත් කියලා කියන්නේ පත් සියයක් ඇත්තේ නෙළුම් මල. ඊට තව එකක් බලමු. පහ මෙතන තියෙනවා තිනෙත්. තිනෙත් කියන්නේ net තුනක් ඇත්තේ. තිනෙත් net තුනක් ඇත්තේ ඊශ්වරය. තිනෙත් ඊළඟ තාරපති බලන්න තරු වලට අධිපති වෙනස් මාර්ථය. තාරපති කවුද? සඳ නේ. ඊට මල්ලවි. මල්ලවි දරන්නේ ඒකයි නෝ මලවි. අනංගය. මේ වචන හොඳට පාඩම් කරලා තියාගන්න. මලවි අනංගය. දික් ඇස. ඒ කියන්නේ දික් වූ ඇස ඇති. දිග් ඇස. කාටද මේ කියන්නේ? කාන්තාව. ඊළඟ දස බල. බල 10ක් ඇත්තේ. දස බල කවුද? අපේ බුදුරජාණන් වහන්සේ, බුදුන් වහන්සේ, නන්දස බල බුදුන් වහන්සේ. ඉතින් ඔන්න ඔය වගේ දරුවනේ අන්‍යාත සමාසවල ගැටලු ඔයගලන්ට එන්න පුළුවන්. නැන්ද මේ හොඳට තව අභ්‍යාස ටිකක් කරලා ඒවා තහවුරු කරගන්න. ඊළඟට අපිට සමාසවල තියෙන ලේසිම සමාසය තමයි දරුවෝ දකාරාර්ථ සමාසය. ඒක දයන ටික අයින් කරපුවම හරි. ද නිපාතයෙන් සම්බන්ධ වී ඇති වෙන්වෙන් අර්ථ ඇති පදද ද නිපාතය නැතිව ගැලපීම දකාරාර්ථ සමාසය කියලා හඳුන්වනවා. දකාරාර්ථ සමාසය බලන්න එක හරි ලේසි. දුකද සැපද? දුක සැප. රන්ද රිදීද? රන් රිදී. ඉරද හඳද තරුද? ඉර හඳ තරු. දරුවෝද දැරියෝද? දරු දැරියෝ. අක්කාද නංගීද? අක්කනඟෝ. ඉතින් මේ මුල් පද ගැලපීමේදීද මේ නිපාත ඉවත්ව පද, නිපාතේ ඉවත්ව පද එක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් ලේසි ඔයගලන්ට දැනගන්න. එතකොට දරුවනේ මේ සිංහල භාෂාවේ බොහෝ පද සම්බන්ධයෙන් මේ සමාස වීම සිදුවෙනවා. ඒවා එක්කොට ලිවීම, වෙන්කොට ලිවීම සිදුවන අවස්ථා කීපයක් අපි හඳුනා ගන්න ඕනි. සමහර අවස්ථාවලදී මේ සමාස වූ පද එක්කොට හෝ වෙන්කොට එකම ලේඛනයක සමරූපතාවයෙන් යුතුව භාවිතය. හැබැයි එතනදී දරුවනේ හැම තැනම එක් ක්‍රමයක් අනුගමනය කරන්න අත්‍යවශ්‍යයි. නැත්තම් සමහර අය, අපි උදාහරණයකට මම මුලිනුත් කිව්වේ, රචනාවක් ලියනවා නම් එක තැනක අපි වචන එක් කරලා ලියනවා, තව තැනකදී වචන ඇඩ් කරලා ලියනවා. ඒක කරන්න හොඳ නැහැ. අපි ලියනවා නම් සමාස පද වෙන් කරලා ලියනවා නම් වෙන් කරලාම ලියන්න ඕනි, එක් කරලා ලියනවා නම් එක් කරලාම ලියන්න ඕනි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හිරු රැස්, ඒ වචන දෙක එක් කරලා ලියන්න පුළුවන්. නැත්තම් හිරු රැස් කියලා පද බෙදලා ලියන්නත් පුළුවන්. අය තුරුලතා නේද, ඒ වගේවා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ අව්‍ය සමාසයෙන් නික්කූ පද එක් පදයක් විදිහට නම් ලියන්නම ඕනි. අව්‍ය සමාසයේ පද එක්කල උදාහරණයක් දැන් අවමන් කියන එක අපිට පද බෙදලා ලියන්න බෑනේ නේ. නිවැරදි. ඊළඟ අහිංසක, සුදාන, උපගුරු, ඊළඟ අනුකම්පිත, ඔන්න ඔය වගේ අව්‍ය සමාසයෙන් එක්කූ පද එක පදයක් සේ ලියන්න වෙනවා. ඒක හොඳට අවධානයට ගන්න ඕනේ. ඒ වගේම තමයි අන්‍යාර්ථ පද, අන්‍යාර්ථ සමාස පදද එක්කොට ලියවිය යුතුයි. අන්‍යාර්ථ ඒක මොකද? අර නරසි, සියපත නේද, තිනෙත්, මලවි, දිගැස, ඔන්න ඔය වගේවා අපිට පද වෙන් කරලා ලියන්න බෑ දරුවනේ. ඔක්කොම පද එකතු කරලා ලියන්න ඕන. ඒ වගේම තමයි කර්ම විභක්ති සමාස පදද එක්කොට ලිවිය යුතුමයි. කම්කරුවා, ගත්කරුවා, රන්කරුවා, මෙන්න මේ වගේ පද අපි ඒ විදිහට ලියන්න ඕනි. අපිට ලිය යුතුම වෙන්නේ අර මුලින්ම අපි කතා කරපු අහිරු රැස් එන්න ඒ වගේ පද අපිට වෙන් කරලා ලියන්න පුළුවන්. අනිත් ඒවා එක් කරලම ලිවිය යුතුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගලන්ට සමාස පිළිබඳව හැඳින්වීමක් විදිහට කිය යුතු දේවල් තියෙන්නේ. ඉතින් ඔයගලගේ පෙළ පොතේ තියෙනවා ලිඛිත අභ්‍යාස. ඒවා ඒ ටික කරලා හොඳ දැනුමක් ඔයගොල්ලෝ ගන්න විභාගෙදී ඔයගලන්ට මේ සමාස පිළිබඳව කෙටි ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිළිතුරු ලිවීමට අවශ්‍ය වෙන නිසා. ඒ වගේම තමයි මීට අමතරව අභ්‍යාස කීපයක් විභාග ප්‍රශ්න පත්‍රවල එන අභ්‍යාස කීපයක් කිරීම තුළින් මේ සමාස පිළිබඳව හොඳ අවබෝධයක් ඕගලන්ට ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ මම ඕගලන්ට කියලා දුන්නේ දරුවනේ සමාස පිළිබඳව හැඳින්වීමක්. ඒ පිළිබඳව ඔයගොල්ලෝ හොඳ දැනුවත් වීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. මම අද දවසේ මගේ මේ පාඩම මම මෙතනින් නිමා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරුමෑණියන්.